දවසේ සුපවත් කුළුගන්නා සත්‍යය
කුල ආගම් බේදනසා දහම් සරින් ලොව සනසනවා දෙමින් බැදුණු හද මල් පුබුදා සසුන් කිතේ අස්වනු සරු කරනා වෙරිටාස් 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 වෙරිටාස්
දවසේ මෙනෙහි කිරීම
ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මාතුමා ඉදිරිපත් කරන ටිසස් වහන්සේගේ දැක්ම එනම් ප්‍රධානියා වන්නට කැමැත්තේ සේවකයා විය යුතුයි යන්න මෙතනද ඉස්මතු වෙනවා. සේවකත්වයක් නැති නායකත්වයට පීඩිතයන්ගේ දුක්ක කඳුළු දැනින්නේ නැහැ. ඔවුන්ගේ ආසනය පීඩිතයන්ගේ කර මත ගොඩ නැගිලා තියෙන්නේ. මා 4 පරිච්ඡේදයේ 4 වගන්තියේ සඳහන් කා දමනවා යන වචනය මෙතනද යොදන්නේ කා දමති ලෙසයි. මගදිගේ වැටුණු බීජ නම් වචනය සාතන් විනාශ කර දමනවා මෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ රැළේ ඉන්න අහිංසකයන් ජුදා නායකයන් විසින් විනාශ කර දමනවා. ඒ සාතන්ගේ ක්‍රියාවක්. එයට දඬුවම බරපතලයි. අවංක ආදරයක් නොමැතිව විශාල පඳුරු දෙනවට වඩා අවංක ආදරයෙන් දෙන පුංචිම පඳුරට දෙවියන් වහන්සේ ප්‍රිය කරනවා. අතින් නොව හදවතින් දෙන්න පුරුදු වෙන්න. ජීවිතේ පඳුරක් වී පිදුව ක්‍රිස්තුස් වහන්සේ තරම් පඳුරු ගැන අන් කිසිවෙකු දන්නේ නැහැ.
සතු සියලුම දේ ඔබගේ බව හොඳින් හැඳින පුදවි
සදහට ඔබ හට මානය ගැති බව සිතා බැතින් පුදවි
දකුණත දෙන දේවම නොදකින ලෙස ඔබගේ නමින් පුදමි
රිදෙන තුරුම මම ඔබේ නමට තුති දෙමින් පිදෙමි පුදමි
සමිඳුනි ඔබටම ඇප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි
සියලු ආශා
මගේ සියලු දුක සාසම සොම්නස මගේ මුළු දිවිය පුරා
ඔබට පඳුරු ලෙස ඔබට පුදමි මම හැම මොහොතක් පාසා
ඔබට ඔබටමය දෙවිදු ඔබටමය මගේ පිදුම සපුරා
සමිඳුනි ඔබටම ඇප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි
සිනගෝගය ධර්ම සභාව කිතු දහමට නෑකම් කියන ජුදා සම්ප්‍රදායේ දහම ඉගැන් වූ දහම් කරුණු සාකච්ඡාවට ලක් කළ ස්ථානය එනම් ධර්ම සභාව සිනගෝගිය ලෙසයි ශුද්ධ බයිබලයේ හඳුන්වන්නේ. කිතු දහමත් කිතුනු සභා හා බැඳුණු සංස්කෘති ශුද්ධ ලියවිල්ල ප්‍රසාද නිධාන ශුද්ධ සභාව ආදිය පිළිබඳව විග්‍රහාත්මක ගවේෂණිකය දෙන විමර්ශනාත්මක මෙම වැඩසටහන අප හඳුන්වන්නේ සිනගෝගේ යන නමින්. කිතු දහමේ දහම් කරුණු අධ්‍යයනය සඳහා අපි දැන් සිනගෝගේට එනම් ධර්ම සභාවට පිවිසෙමු. අප කෙරෙහි කරුණාවෙන් යුක්තව ධර්මාවබෝධයෙන් අප සිත් පූර්ණ කරන ලෙසට පැමිණ සිටින විද්වතුන්ගෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමු.
අයිබෝවන්, කිතුනුවන්ට ඉතාමත්ම සුවිශේෂී මංගල්‍යයක් වන්නේ පාස්කු මංගල්‍යය. ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ විජයග්‍රහී උත්ථානය සමරන්නේ පාස්කු මංගල්‍ය දින. ස්වර්ගාරෝහණ මංගල්‍ය දිනම මේ ලෝක සන්නිවේදන දිනේ යෙදෙන්නේ ඇයි? එවගේම මේ ලෝක සන්නිවේදන දිනේ ඇති වැදගත්කම, ඒ ඉතිහාසය පිළිබඳව අපි අද සිනගෝගය තුළින් සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපගේ මැදිරියට වැඩම කර සිටිනවා නිරන්තරයෙන් ජනසන්නිවේදනයේ මාධ්‍යන්හි පෙනී සිටින්නා වූ ඉතාමත් සුවිශේෂී චරිතයක්. ඒ තමයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ සහ අග්‍රදුරු පදවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා. අපි තාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව එතුමන්ව පිළිගනු ලබනවා. ජෙසු පිටයි පියතුමනි.
ජෙසු පිටයි
පිතුමිනි, දැන් ස්වර්ගාරෝහණ මංගල්‍ය දින, ස්වර්ගාරෝහණ මංගල්‍ය දින මේ ලෝකයේ විසින් සමරනු ලබනවා මේ ලෝක සංනිවේදන දිනය. මොකක්ද මෙහි තියෙනව සම්බන්ධතාවය? ඇයි මේ දිනේම ලෝක සංනිවේදන දිනේ යොදා ගන්න ලබන්නේ ස්වර්ගාරෝහණ මංගල්‍යයට?
ශාන්ත, දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය දවසේ ඒ සිදු වුණා වූ ඒ සුවිශේෂ සිද්ධිය තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ අවුරුදු 33ක් ජීවත් වෙලා, විශේෂයෙන්ම අවුරුදු 3ක් තමන්ගේ දූත කාර්යයේ සක්‍රීයව සහභාගී වෙලා උන්වහන්සේ තමන්ගේ දූත කාර්යය අවසන් කරලා උන්වහන්සේ කුරුසියේ ජීවිතේ පූජා කරලා උත්තාන වෙලා ඉන්පස්සේ මෙලොවෙන් සමු අරගෙන යනවා. උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් සමු අරගෙන යන ඒ මොහොත උන්වහන්සේ ස්වර්ගයට එසවීම තමයි අද දවස් එදා දවසේ අපි විශේෂාකාරයෙන් සිදු කරන්නේ. ඊට සමගාමීව තවත් ලස්සන සංසිද්ධියක් උන්වහන්සේ අපිට මතක් කරනවා මෙන්න මේ දිනේදී. උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ගෝලයන්ට දුන්නු විශේෂ අණක් තියෙනවා. අපි කියනවා මේකට මිෂනරි මැන්ඩේට් කියලා, ධර්මදූතික අණ. ඒ ධර්මදූතික අණ කිව්වම එතන දැන් ශාන්ත අපි කියනවා මේ ඉල්ලීමක් විතරක් නෙමෙයි එතන තියෙන්නේ. ඔවුන්ට යම්කිසි සුවිශේෂ කාර්යභාරයක් පවරපු දිනය, ඒ වගේම පැවරීමටත් වැඩි උන්වහන්සේ අණ කළා. ඒ කියන්නේ දැන් අපෙන් යමක් ඉල්ලුවොත් එහෙම කෙනෙක් අපිට ඒ දේ ඉෂ්ට කරන්නටත් පුළුවන්, ඉෂ්ට නොකර ඉන්නත් පුළුවන්. නමුත් කෙනෙක් අපිට යමක් අණ කළොත් එහෙම ඒ දේ අපිට
කළ යුතුමයි.
ඒක දෙපැත්තක් නැහැ, කළ යුතුමයි. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ධර්මදූතික අණක් දෙනවා මේ ගෝලයන්ට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගෝලයෝ මේ දේ කරන්නට ඕන. ඊටත් වැඩියෙන් දැන් ක්‍රිස්තුන් වහන්සේගේ සමු ගැනීමත් එක්ක මේ ලෝකෙ හිස්වන ඒ අඩුපාඩුව සපුරන්නට ඕනේ ගෝලයෝ. එතකොට ඒ හිස්වීම සපුරාලීම පිණිස ඔවුන්ට දෙන්නා වූ අණ තමයි ධර්මදූතික අණ. මේ අණ විතාම සුවිශේෂයි. උන්වහන්සේ කියනවා යන්න සකල ලෝකයාට සුභාසන දේශනා කරන්නට කියලා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ අවුරුදු 3ක කාලයේ පුරාවට කරපු මේ ධර්මදූතික කාර්යය, උන්වහන්සේගේ මේ සුභාසන කියන ප්‍රධාන කර්තව්‍ය, දැන් උන්වහන්සේ කියනවා මම මෙලුවෙන් සමුගත්තට පස්සේ ඔබට බහරයි මේක. ඔබ ගිහිල්ලා මම සිදු කළා වූ කාර්යය මුළු ලෝකයේ පුරා පතල කරන්නට ඕන. එතකොට උන්වහන්සේ මේ උන්වහන්සේ ජීවිත ක්‍රමවේදය කරලා ගියයි කියලා මේක මදි. මේක පතල කරන්නට ඕන යම් කිසි කෙනෙක්. එතකොට තමන්ගේ ගෝලයන්ට බහර දෙනවා මං කරපු මේ කාර්යය, ධර්මදූතික කාර්යය ඔබ ගිහිල්ලා මුළු ලෝකයේ පුරා පතුරාලන්නට ඕනයි කියන මේ සුවිශේෂ වූ අණ මේ ගෝලයන්ට බහර දෙනවා. එතකොට යන්න සකල සත්වයාට සුභාසන දේශනා කරන්න කියන කාර්යය. එතකොට දැන් අවුරුදු 2000ක් තුල මේ ලෝක ඉතිහාසයේ පුරාවටම මේ සුවිශේෂ කාර්යභාරය කරගෙන ආවා මේ ගෝලියෝ. එතකොට මේ ගෝලියෝ පළමුවෙන්ම තමන් විවිධ රටවලට ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාසන, උන්වහන්සේ ජීවිත පූජාව, උන්වහන්සේ කළා වූ ප්‍රේමය, උන්වහන්සේ උත්තාන වීමේ ප්‍රීතිය අනිත් අයත් සමග මේ ගෝලියෝ ගිහිල්ලා බෙදා හදාගත්තා. එතකොට ලෝකය දිනෙන් දින වර්ධනය වීමත් එක්ක ලෝකයට බිහි වුණා අලුතින් සංනිවේදන මෙවලම්, සංනිවේදන තාක්ෂණයේ දියුණුව මේ ලෝකයට උදා වෙද්දී, එතකොට මේක අවුරුදු 2000ක් තුල ඒ ගෝලියෝ කරාපු කාර්යවෙම අද දවසෙත් අපි කරනවා. නමුත් මේ දියුණුණු සංනිවේදන ක්‍රමෝපායන් එක්ක තමයි අද දවසේ අපි මේ කාර්යය සිදු කරන්නේ. එතකොට මෙන්න මේ කාර්යය පළමුවෙන්ම බහර දුන්නු ඒ මොහොත තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යයට සමගාමීව උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට මේ කාර්යභාරය බහර දුන්නා. එතකොට ඒ නිසා තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීම, එතකොට අද වෙද්දී මේක විවිධාකාරයෙන් ඩිජිටල් මාධ්‍යත් එක්ක සංනිවේදන ක්‍රමෝපායන් එක්ක සිදු වෙනවා. එතකොට ඒකේ මූලාරම්භය තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ දුන්නු අණ. එතකොට ඒ නිසා තමයි මේ ස්වර්ගාරෝහණ මංගල්‍ය දවසේ අපි ලෝක සංනිවේදන දිනේ සමරන්නේ.
ඔව්, සංනිවේදන දිනය සමරන්නට ඉතිහාසයක් අවශ්‍යයි. ඔබ වහන්සේ ඉතිහාසය සඳහන් කරා. නමුත් මේ වර්තමානයේ වෙද්දි මේක සම්නිවේදන දිනයක් බවට විය යුතුයි කියන ප්‍රකාශයක්. ඒ වගේම ස්ථාපිත කිරීමක් සිදු වෙන්නේ කොයි ආකාරයෙන්ද?
එතකොට ශාන්ත මේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාව පැවැත්තුවා 1962 ඉඳලා 1965 මේ වකවානුව තුල. එතකොට මේ 1962 65 කියන කාල වකවානුවේදී මේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාවත් එක්ක සභාවය නැවුම් මාවතකට ප්‍රවිෂ්ඨ වුණා. එතකොට මේ නැවුම් මාවතේ ප්‍රධානතම අංගයක් වුණා මේ ලෝකය තාක්ෂණය අතින් දියුණු වෙනවා, සංනිවේදනය අතින් දියුණු වෙනවා. එතකොට රූපවාහිනිය යම්තාක් දුරට ලෝකයට ප්‍රවිෂ්ඨ වෙලා තිබුණා, ගුවන් විදුලිය ඉතාමත්ම ප්‍රචලිත වෙලා තිබුණා, මුද්‍රිත මාධ්‍ය ඉතාමත්ම ප්‍රචලිත වෙලා තිබුණා. එතකොට මේ ශුද්ධ ස්වභාවට දැනුණ අවශ්‍යතාවයක්, එදා කටවචනයෙන් දේශනා කරපු දේව ධර්මය අද වෙනකොට මෙන්න මේ මාධ්‍යයන්ගේ දියුණුවත් සමග දැන් අපි මේ මාධ්‍යකරණය තුළින් දේව වචනය දේශනා කිරීම සඳහා ප්‍රවිෂ්ඨ වෙන්නට ඕනයි කියන මේ කාර්යය, ඒ වගේම අවශ්‍යතාවයේ දැනෙද්දී මේ වතිකානු මන්ත්‍රණ සභාවේදී තීරණය කළා ජන සම්නිවේදනය කියන දේ ඉතාමත්ම දියුණු. එහෙනම් මේවා අපි මේ ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා ගෙන යන්නට ඕන. එතකොට ඒක නිසා තමයි මේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේදී 1967 දී තමයි පළමු වරට ලෝක සම්නිවේදන දිනය සමරන්නේ. එතකොට මේකේ විශේෂයෙන්ම මේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ විශේෂ විශ්ව ලේඛනයක් නිකුත් කළා, ඉන්ට මෙරිෆිකා කියන මේ විශ්ව ලේඛනය. එතකොට මේක නිකුත් කළේ 1963 දී. එතකොට මේකේ ගත්ත තීරණයක් තමයි අපි හැම අවුරුද්දකම ලෝක සම්නිවේදන දිනයක් සමරන්නට ඕන. මොකද මේ තාක්ෂණය තුළ මිනිසුන්ට මතක් කරන්නට ඕන දේව ධර්මය කොහොමද ජනතාව වෙතට ගෙන යන්නේ කියන මේ පණිවිඩය. ඉතින් එදා ඉඳලා 1967 දී 6 පාවුළු පාප් වහන්සේ තමයි පළමු වතාවට ලෝක සම්නිවේදන දිනයේ පැවැත්වුවේ. එතකොට එදා ඉඳලා අද වෙනකුරු ශාන්ත දැන් අපි පහුගිය සම්නිවේදන දිනය සමරද්දි මේ 60 ලෝක සම්නිවේදන දිනය තමයි අපි සැමරුවේ මේ 2026 දී. එතකොට ඉතාමත්ම සුවිශේෂ ආකාරයෙන් මේ සම්නිවේදන දිනය සමරන්නට කියලා පාප් වහන්සේ අපිට නියම කරනවා. ඒ වගේම තමයි දැන් හැම අවුරුද්දකම ජනවාරි මාසේ 24 වෙද්දී ඒ ඉන්න පාප් වහන්සේ ලෝක සම්නිවේදන දිනයේ වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරනවා. ලෝක සම්නිවේදන දිනේ ඉන්නේ එතකොට මේ මැයි මාසේ වගේ කාලෙදී. නමුත් ජනවාරි මාසේ 24 වෙනිදා තමයි උන්වහන්සේ මේ උන්වහන්සේගේ ලෝක සම්නිවේදන දිනයේ වෙනුවෙන් දෙන්නා වූ පණිවිඩය නිකුත් කරන්නේ හැම අවුරුද්දම. ඒකට විශේෂත්වයක් තියෙනවා. දැන් ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සාලිස් මුනිතුමාගේ මංගල්‍යයේ දෙන දිනය. ශාන්ත අපි දන්නවා උන්වහන්සේගේ මංගල්‍යය කියලා කියන්නේ උන්වහන්සේ මේ ලේඛකයන්ගේ නාම සාන්තුවරය. එතකොට ඒවකට ලේඛන කලාව තමයි ලෝකේ විශේෂයෙන්ම දියුණු වෙලා තිබුණේ, රූපවාහිනිය ගුවන් විදුලියටත් වැඩිය. ඉතින් ඒක නිසා උන්වහන්සේ තමයි ලේඛකයන්ගේ සහ සම්නිවේදකයන්ගේ නාම සාන්තුවරය ලෙස එදා ප්‍රචලිත වෙලා තිබුණේ. ඉතින් ඒක නිසා තමයි උන්වහන්සේගේ මංගල්‍ය දිනේ තමයි පාප් වහන්සේ මෙම ලෝක සම්නිවේදන දින පණිවිඩය නිකුත් කරන්නේ. ඊට පස්සේ මේ පණිවිඩයත් එක්ක අපි ක්‍රිස්තුන් වහන්සේගේ මේ ස්වර්ගාරෝහණ මංගල්‍ය දිනේ තමයි මෙම මංගල මේ ලෝක සම්නිවේදන දිනේ සමරන්නේ. මේක තමයි මේ ඉතිහාසය. එතකොට දැන් පසුගිය ලෝක ජන සම්නිවේදන දිනේ සමරද්දී ශුද්ධ උත්තම 14 ලියෝ පාප් වහන්සේ උන්වහන්සේගේ සම්නිවේදන පණිවිඩය නිකුත් කරුවා. උන්වහන්සේ පාප් දුරේට පත් වුණාට පස්සේ පළමු වතාවට නිකුත් කරපු සම්නිවේදන පණිවිඩය තමයි මේ අවුරුද්දේ අපි යොදාගත්තේ. ඉතින් මේ ආකාරයට තමයි මේ ඉතිහාසය තුළ ලෝක සම්නිවේදන දිනය දිගහැරෙන්නේ.
එතකොට ලියෝ පාප්තුමන්ගේ සම්නිවේදන දින පණිවිඩයේ මොකක්ද මෙවර විශේෂ තේමාව වෙන්නේ?
උන්වහන්සේ මේ අද ලෝකයේ දියුණුවත් සමග සම්නිවේදනයේ තාක්ෂණයේ දියුණුවත් සමග උන්වහන්සේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ පහුගිය පාප් වහන්සේලාත් විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඒ කාල වකවානුව තුළ තිබෙන්නා වූ ඒ විශේෂ දෙයක් අරගෙන තමයි මේ සම්නිවේදන පණිවිඩය නිකුත් කරන්නේ. දැන් මෙවර සම්නිවේදන දිනය නිකුත් කරද්දී ලෝකය සම්නිවේදනය අතින් ගොඩක් දියුණු වෙලා විශේෂයෙන්ම කෘතිම බුද්ධිය, ඒ වගේම ඇල්ගොරිදමය කියන මේ සන්නිවේදන ක්‍රමෝපායන් ඉතාමත්ම දියුණු වෙලා ලෝකය තුල සැරිසරනවා, අපි ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් උන්වහන්සේ මෙන්න මේ සම්බන්ධව විශේෂයෙන්ම කතා කරනවා. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම කෘතිම බුද්ධිය හරහා අපි කළ හැකි වෙන යම් යම් අකටයුතු පිළිබඳව උන්වහන්සේ මේ මේ උන්වහන්සේගේ පණිවිඩය කතා කරනවා. විශේෂයෙන්ම දැන් අපි දන්නවා දෙවියන් වහන්සේව ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයට හඳුන්වලා දෙද්දි ඊටත් කලින් දෙවියන් වහන්සේ අපි මනුෂ්‍යව මවද්දී උන්වහන්සේ කියනවා මම ඔබව මවන්නේ දේව ස්වරූපයට, මගේම ස්වරූපයට. මේ දෙවියන් වහන්සේගේ ස්වරූපය තමයි අපි අපි මනුෂ්‍යයින්ට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම අපගේ මේ මුහුණුවර සහ කටහඬ කියන දේ දෙවියන් වහන්සේ අපිට සුවිශේෂ වූ දෙයක් විදිහට තමයි දාන කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ අපි කරන හැම මනුෂ්‍යයම එකිනෙකාට වෙනස් විවිධාකාරයි කියලා. එතකොට මේ විවිධත්වය විශේෂයෙන්ම දැන් මගේ කටහඬ සහ මගේ මුහුණුවර මට පමණක් තියෙන දෙයක්. ඒක වෙන කිසිම කෙනෙකුට නැහැ. එතකොට මාව හඳුනගන්නේ මගේ කටහඬ සහ මුහුණුවර කියන මේ අංශ දෙකෙන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේත් ඇවිල්ලා දෙවියන් වහන්සේව ලෝකයට හඳුනන දුන්නේ උන්වහන්සේගේ මුහුණුවරින් සහ කටහඬ, උන්වහන්සේ දේශනා කරන දේවල් තුළින් උන්වහන්සේගේ ප්‍රේමය ගැබ් වෙලා තියෙන මේ මුහුණුවර. එතකොට දැන් මේ පාප් වහන්සේ කියනවා අද මේ කෘතිම බුද්ධිය තුළින් නිර්මාණය කරන්නා වූ මේ සංනිවේදන තාක්ෂණය තුළින් අපගේ මුහුණුවර සහ කටහඬ විකෘති කරන්නට පුළුවන්. ඒ කියන්නේ මගේම මුහුණුවර මගේම කටහඬ අරගෙන මේ මේ කෘතිමව කෙනෙකුව නිර්මාණය කරන්නට පුළුවන්. එතකොට මං සතු මට ආවේනික මගේ ස්වරූපේ මගේ කටහඬට මොකද වෙන්නේ? ඒකට හානියක් වෙනවා. එතකොට දෙවියන් වහන්සේ මාව මවද්දි මට දුන්නේ මුහුණුවර සහ කටහඬ කියන මටම ආවේනික මගේ තිබෙන්නා වූ සුවිශේෂ භාවයට මේ AI තාක්ෂණය එහෙම නැත්නම් කෘතිම බුද්ධිය හරහා එය විකෘති කරන්නට පුළුවන් වෙනවයි කියලා උන්වහන්සේ තමන්ගේ ලිපියේ සඳහන් කරනවා. එතකොට ඒක නිසා අපි මේ පිළිබඳව විශේෂයෙන් දැනුවත් වෙන්නට ඕන. ඒ වගේම තමයි ඇල්ගොරිදමය කියන දේ තුලින් අපගේ බුද්ධියට එහා ගිහිල්ලා මේ තාක්ෂණ මෙවලම් තුලින් මාව වෙනතකට ගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මම බුද්ධිය මෙහෙවලා කටයුතු කරනට වැඩිය අර තාක්ෂණික උපකරණ වලින් උවමනා කරන දේ මා ඒ තුල මාව පොළඹවලා මාව ඒ ඔස්සේ ගෙනියන්නට පුළුවන්. එතකොට මෙන්න මේ මගේ මගේ බුද්ධියට මගේ මුහුණුවරට මගේ කටහඬට යම් යම් හානි සිදු වෙන්නට පුළුවන් මේ පවතින ආ තාක්ෂණය පිළිබඳ එක. ඉතින් උන්වහන්සේ කියනවා දැන් තාක්ෂණය කියන්නේ තාමත්ම ප්‍රයෝජනවත් දෙයක්, අද අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඒක අපිට අත්‍යවශ්‍යයි, ඒක නැති කරන්නට හොඳ නැහැ. නමුත් අපි මෙන්න මේ පිළිබඳව දැනුවත් වෙලා මේ 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 තාක්ෂණික මෙවලම් උපයෝගී කරගන්නට ඕනයි කියන දේ තමයි උන්වහන්සේ කියන්නේ. ඒ කියන්නේ අපි ශුද්ධාත්ම බලයෙන් සන්නද්ධ වෙලා අපි කොහොමද මේවා අපිට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් ලෝකයට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් පරිහරණය කරන්නේ කියන දේ අපි හොඳ ආකාරවම අවබෝධ කරගන්න ඕන. ඒ පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්නට ඕනයි කියලා තමයි උන්වහන්සේ මේ පණිවිඩයෙන් විශේෂයෙන් කියන්නේ.
එතකොට සුවාලගරෝහණ මංගල්‍ය දින ක්‍රිස්තුන් වහන්සේ දුන්නු අණ ලෙස තමයි ශුද්ධෝත්තම පියතුමන්ගේ මෙන්න මේ සන්නිවේදන දින සන්නිවේදන දිනය කියන්නේ ස්ථාපිත වෙන්නේ. ඒතකොට ක්‍රිස්තුස් වහන්සේ දෙන්නේ අණක්, කමාන්ඩ් එකක්. ඒ තමයි යන්න ඔබ ගොස් සකල සත්වයාට සුභාසන දේශනා කරන්න, ඔවුන්ව බෞතිස්ම ස්ථාපනය කරන්න, මාගේ ගෝලයන් කරන්න. මෙන්න මේ අණ දෙනු ලබන්නේ පූජා ප්‍රසාදින් වහන්සේලාට නේද?
ශාන්ත අපි කතා කරද්දී දැන් දේශනා කිරීමේ කාර්යභාරය පවර අදත් භාවිතා කරන්න පියතුමාලා දැන් ගිහි ජනතාවට ඒක කරන්නට පුළුවන්. නමුත් ප්‍රායෝගික නෑ හැම මොහොතෙම ගිහි ජනතාවට කොහෙද ගිහිල්ලා දේශනා කරන්න තරම් ඒ වාතාවරණයක් පසුබිමක් හමු වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා මේ මේ දේශනා කිරීම කරන්නේ පියතුමල්ලා කියන දේ. නමුත් ශාන්ත දැන් අපි ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවිඩය දේශනා කරනවායි කියලා කියන්නේ මේ අද කාලය අනුව වචන වලින් විතරක් නෙමෙයි. අද විවිධ ක්‍රමෝපායන් තියෙනවා. දැන් ගෝලයෝ තමන්ගේ දේශනා කිරුවට වැඩිය ඒගොල්ලෝ ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරුවා. ඒ කියන්නේ ජීවිත පූජා කෙරුවා. එතකොට ඒ ජීවිත පූජාව දිහා බලපු මිනිස්සු ක්‍රිස්තුන් වහන්සේව හඳුනගෙන ක්‍රිස්තුන් වහන්සේගේ බලය ප්‍රේමය හඳුනගෙන ක්‍රිස්තුන් වහන්සේ වෙත හැරුණා. ක්‍රිස්තියානි බවට පත් වුණා. ඒ කියන්නේ එදත් වචනවලට වැඩියෙන් ඒ ගෝලයන්ගේ ජීවිත ක්‍රමවේදය ප්‍රබල වුණා. දැන් මට මතක් වෙනවා බොහොම ලස්සන කතාවක්, දැන් අසීසි සුද්ධ ෆ්‍රැන්සිස් මුනිතුමා ජීවත් වෙලා ඉන්න කාලේ උන්වහන්සේ පියතුමෙක් විදිහට මේ ආරාමයේ දිවි ගෙවද්දී උන්වහන්සේ මේ දේශනාවලට හරි දක්ෂයි අසීසි සුද්ධ ෆ්‍රැන්සිස් මුනිතුමා. ඉතින් මේ දේශනා අහපු ගොඩාක් අය පැහැදුනා. ඒ අතරේ මේ ඒ දෙව්සත්තලේ ආරාමයේ හිටියා පුංචි සහෝදර තුමෙක්. ඉතින් මේ සහෝදරතුමාටත් අවශ්‍ය වුණා ෆ්‍රැන්සිස් මුනිතුමා වගේ දේශනා කරන්නට. ඉතින් දවසක් මේ සහෝදරතුමා ෆ්‍රැන්සිස්ට ගිහිල්ලා කියනවා, ෆ්‍රැන්සිස් පියතුමාට ගිහිල්ලා කියනවා, ෆ්‍රැන්සිස් මටත් ආසයි දේශනා කරන්න, අනේ ඔයා වගේ මටත් උගන්වන්නකෝ දේශනා කරන්න. ෆ්‍රැන්සිස් පියතුමා කියනවා, හරි මම උගන්වන්නම්, හෙට එන්නකෝ මාත් එක්ක යන්න කියලා. ඔන්න හෙට දවස වෙන් කරගෙන හෙට දවස උදා වෙද්දී ඔන්න අර සහෝදරතුමාවත් එක්කගෙන ෆ්‍රැන්සිස් පියතුමා යනවා. අර සහෝදරතුමා හරි සන්තෝසයි, දැන් ඔන්න මට දේශනා කරන්න උගන්වයි. ඔහොම යද්දී මේ ගමන ඔහොම යද්දී ඒගොල්ලන්ට එක තැනකදී හමු වෙනවා මේ වයසක මිනිස්සේ තමන්ගේ කුඹුරේ වැඩ කරනවා. ෆ්‍රැන්සිස් අර සහෝදරතුමාට කතා කරලා කියනවා, අපි ගිහිල්ලා උදව් වෙමු මේ මිනිස්සයාට. අනේ අර උඩු කබාය ගලෝ දාලා කුඹුරට බැහැලා අර මිනිස්සයාත් එක්ක උදැල්ල අරගෙන කුඹුරේ වැඩ කෙරුවා පැයක් දෙකක් තිස්සේ මහන්සි වෙලා. අර මිනිස්සයා හරි සන්තෝෂයි. ඒ මිනිස්සයා ෆ්‍රැන්සිස් අඳුරනවා, අනේ කොච්චර හොඳ කෙනෙක්ද, මගේ කුඹුරේ බැහැලා මට උදව් කෙරුවානේ කියලා බොහොම ස්තුතිවන්ත වෙලා අනේ කෘතගුණ දක්වලා පස්සේ අපි යන්නම් කියලා ඔන්න ෆ්‍රැන්සිස් මේ අර සහෝදරතුමයි යන්න ගියා. ඔහොම ටිකක් යද්දී තවත් තැනක ඒගොල්ලන්ට හම්බ වෙනවා මේ පුංචි දරුව කණ්ඩායමක් සෙල්ලම් කරනවා. ෆ්‍රැන්සිස් එතනදී කියනවා අර සහෝදරතුමට, අපි ගිහිල්ලා ළමයි එක්ක සෙල්ලම් කරමු. අනේ ඒගොල්ලොත් ඒ ගිහිල්ලා සෙල්ලම් කෙරුවා පැයක් දෙකක්. ඉතින් අර ළමයිට හරි සන්තෝෂයි, අනේ ෆ්‍රැන්සිස් බොහොම ශුද්ධවන්ත පියතුමෙක්, අනේ මේ අපිත් එක්ක ඇවිල්ලා සෙල්ලම් කරනවා කියපුවම කොච්චර සන්තෝෂද. මේ දරුවෝ එදා දවසේ ගොඩාක් සන්තෝෂ වුණා මේ ෆ්‍රැන්සිස් එක්ක සෙල්ලම් කිරීම වෙනුවෙන්. අනේ පැයක් දෙකක් සෙල්ලම් කරලා ආපහු ඒගොල්ලන් ගමන යනවා. ඔහොම යද්දී හවස් වෙද්දී ඒගොල්ලන්ට හමු වෙනවා මේ පාරේ වයසක අම්මා කෙනෙක් වතුර බාල්දි දෙකක්, බර වතුර බාල්දි දෙකක් උස්සගෙන උස කන්දකට යන්න මේ යනවා. ඉතින් ෆ්‍රැන්සිස් කිව්වා, අනේ අපි උදව් කරමු මෙයාට කියලා මේ අර සහෝදරතුමත් එක්ක එකතු වෙලා අර වතුර බැරල් දෙක, බර වතුර බැරල් දෙක අරගෙන ගිහිල්ලා කන්ද උඩ තියෙන ඒ වයසක මිනිසෙගේ ගෙදරට ගිහිල්ලා දුන්නා. ඉතින් අනේ වයසක මිනිසයා මේ ෆ්‍රැන්සිස්ව දන්නවා, අනේ දෙවියන්ට ස්තුති කරනවා, අනේ ඔයා වගේ කෙනෙක් අපිට කොච්චර හිටියද දෙවියන්ට වන්සර ස්තුති කියලා හරි සන්තෝෂයි මේ වයසක අම්මා ස්තුති කරලා ඔන්න ගියා. ෆ්‍රැන්සිස් මුනිතුමා සහෝදරතුමා පිටත් වෙලා ආපහු යනවා. රාත්‍රියේ ලැබෙද්දී තමන්ගේ ආරාමයට යනවා. අර සහෝදරතුමාගේ මූණ එච්චර හොඳ නෑ. සහෝදරතුමා කියනවා, මේ ෆ්‍රැන්සිස් බලන්නකෝ, ඔයාත් එක්ක මම මුළු දවසම ගත කෙරුවා, නමුත් ඔයා මට මේ ඉගැන්වෙ නැහැ නේ දේශනා කරන්න. ෆ්‍රැන්සිස් කියනවා, ඇයි නැත්තේ, මම දවස පුරාම ඔයාට දේශනා කරන්න ඉගැන්වනේ. සහෝදරතුමා අහනවා, ඒ කොහොමද, මම මොකුත් ඉගැන්වෙ නැහනේ, ඇයි නැත්තේ, අර මේ මිනිස්සයාට අපි උදව් කරද්දී මිනිස්සයා දෙවියන් වහන්සේව දැක්කේ අපි තුළ ඉන්නේ, අර දරුවන්ට එක්ක අපි සෙල්ලම් කරද්දී ඒ දරුවෝ කොච්චර සන්තෝෂ වුණාද, දෙවියන් වහන්සේගේ ප්‍රේමය හඳුනගත්තනේ. අර අම්මාට අපි උදව් කරද්දී අම්මා දෙවියන්ට ස්තුති කරලා තව තවත් දෙවියන්ට ලං වුණානේ අපි නිසා. මේක තමයි දේශනා කිරීම කියලා කියන්නේ. ශාන්ත අපි දේශනා කරනවායි කියලා කියන්නේ දේශනා කිරීමේ අරමුණ දෙවියන් වහන්සේව අනිත් අයට හඳුන්වලා දීමනේ. ඒ මිනිස්යෙන්ද දෙවියන් වහන්සේට ලං කිරීම, දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ලං කිරීම. එතකොට දැන් අර ෆ්‍රැන්සිස් මුනිතුමා කරපු කාර්ය තුලින් අර අය දෙවියන් වහන්සේව හඳුනගත්ත, දෙවියන් වහන්සේට ලං වුණා. ඉතින් එතකොට ඒකනේ මේ දේශනා කිරීමේ අරමුණ වෙන්නේ. දැන් ශාන්ත කිව්වාගේ පියතුමන්ලට විතරයි දේශනා කරන්න පුළුවන්. හරි. නමුත් අපි අනිත් අපේ ගිහියන්ට, අපි ඕගොල්ලෝ වගේ අයට අපි දේශනා කරන්නට වැඩිය මහා විශාල කාර්යයක් කරන්නට පුළුවන් අද දවසේ. තමන්ගේ ජීවිතය තුලින් අනිත් අයට දෙවියන් වහන්සේව හඳුන්වලා දෙන්නට පුළුවන්. දැන් ඊටත් වැඩිය අද දවසේ මේ මාධ්‍ය කරන්නේ නියලෙන ශාන්ත ඔයා වගේ අය කොච්චර දෙයක් කරන්න පුළුවන් පියතුමන්ලට වැඩියෙන්. තමන්ගේ මේ මොබයිල් ෆෝන් එක අරගෙන, තමන්ගේ කම්පියුටර් එක අරගෙන මේ ඔස්සේ, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ කරන්නට පුළුවන් කර්තව්‍ය මහා විශාලයි. එක පැන එදා ගෝලිය මුළු ලෝකෙ වටේ ගිහිල්ලා කරපු දේශනාවලට වැඩියෙන් ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩේ ජනගත කරන්නට පුළුවන් මේ මෙතන ඔෆිස් එකේ ඉඳගෙන අපේ මොබයිල් ෆෝන් එක අරගෙන ඒකෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා දෙවියන් වහන්සේගේ පණිවිඩය අනිත් අයට ප්‍රබලව දෙන්නට පුළුවන් හැකියාවක් අපිට ලක්ෂ ගානක ජනතාවට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් අද අපිට තියෙනවා. එතකොට අපිට කියන්නට බෑද පියතුමන්ලට විතරයි මේ අනපැවරු පියතුමන්ලට විතරයි අවස්ථාව තියෙන දේශනා කරන්න? නෑ, අද දවසේ සන්නිවේදනයේ මෙච්චර දියුණු වෙද්දී, සන්නිවේදනයේ දියුණු නොවුනත් මං කියපු උදාහරණය තුළ අපේ ජීවිතය තුළින් අලුත් සන්නිවේදන මෙවලන් තුළින් අපිට පුළුවන් මුළු ලෝකයටම දෙවන් වහන්සේගේ පණිවිඩය ගලාගෙන යන්නට සලස්වන්නට ඒක ඉදා ගෝලයේ දේශනා කිරුවට වැඩි ප්‍රබල ආකාරයෙන් මිනිස්සුන්ට කාවද්දන්නට පුළුවන් හැකියාවක් අද දවසේ අපිට තියෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි අපිට පුළුවන් ලෝක ජන සන්නිවේදන දිනේදී ඒ පාප් වහන්සේලාගේ අරමුණු කරගත් එම කාර්යභාරය අද දවසේ අපි යථාර්ථයක් කරන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ ඔස්සේ.
දිව්‍යන් වහන්සේගේ ස්වරූපයට මවන ලද මිනිසාගේ අනන්‍යතාවය වෙනස් කරගන්නට ඉඩ දෙන්න එපා කියලා. නමුත් අපි දකිනවා මීට කලින් අපි බොහෝ අවස්ථාවලදී අපට පැනයක් නැගුණාම, අපට යම්කිසි කරුණු කාරණාවක් නිරවුල් කරගන්න උවමනා වුණාම අපි පොතක් පතක් පෙරලලා බැලුවා. ඒ අවස්ථාවේදී අපිට අවශ්‍ය කරන පිළිතුරු විතරක් නෙමෙයි බොහෝ කරුණු කාරණා ඊට අදාළ වැදගත් දේවල් දැනගන්නට ලැබුණා. හැබැයි මේ වර්තමානයේ මේ පැමිණි AI නිසා, කෘත්‍රිම බුද්ධිය නිසා වර්තමානයේ ජීවත් වන්නා වූ මේ අපේ අලුත් පරම්පරාව බොහෝ අවස්ථාවලදී ඕගලන්ට ප්‍රශ්නයක් අහපොම ඔවුන් කරන්නේ ප්‍රශ්නය ටයිප් කරනවා, සටහන් කරනවා, පිළිතුර ලැබෙනවා. හැබැයි මේකෙන් ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වෙනවද නැත්තම් මොට වෙනවද? මෙන්න මේ ගැටලුව, මේක ඇත්තම ගැටලුවක්. මේ ගැටලුව ඔබ වහන්සේ දකින්න කොහොමද?
දැන් පුතපත පරිහරණය කරපු මිනිස්සු දැනුම හොයාගෙන ගියා, අමාරුවෙන් දැනුම හොයාගෙන ගියානේ. එතකොට අද කෘතිම බුද්ධිය තුලින් දැනුම හොයන අපි අමාරුවෙන් ඒක කරන්නේ නැහැ. දැන් කෘතිම බුද්ධිය තුලින් දැන් අපි මේකේ කරුණු කාරණා කීපයක් ඈඳ ගන්න පුළුවන් අපිට. දැන් පුතපත ලියන කෙනෙක් වගකීමෙන් ඒක ලිව්වනේ. එතකොට ඒක එයාට වගකීමක් තියෙනවා, මන් ලියපු දේ පිළිබඳව වගකීමක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මෙන්න මේ දේ මං කෙරුවේ මෙන්න මේ පොතේ තියෙන කර්ම කාරණා ඔස්සේයි කියලා, එතකොට ඒ වගකීම දරන්නේ පොතේ කර්තෘ. දැන් අපිට කියමු අපි කෘතිම බුද්ධිය තුළින් අපි යමක් කම්පියුටරෙන් අහගෙන අපි කරද්දි එතන වැරදුනහම ඒක අපිව වෙනතක වෙන වැරදි මාර්ගයක යොමු කරන්නට පවා පුළුවන්. මොකද එතන වගකීමක් තියෙන කෙනෙක් නෑ. කෘතිම බුද්ධිය පිළිබඳව වග කියන්නේ කවුද කියලා අපිට කියන්නට බෑ. මං කෘතිම බුද්ධිය තියෙන දේ තමයි උපයෝගී කරගත්තේ කියලා කියනවනම් එහෙම ඒකට කවුද වග කියන්නේ? ඒකට වගකීමක් කියන්න දෙයක් නෑ. එතකොට මේ කෘතිම බුද්ධිය තුළින් අපිව නොමග යවන්නට පුළුවන්. ඒ කියන්නේ කෘතිම බුද්ධිය ආගමක් දහමක් සදාචාරයක් තුළ පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. දැන් කර්තෘවරයෙක් පොතක් ලියන්නේ සමාජ ධර්මය තුළ, සදාචාරාත්මක දේ තුළ, ආගම් මොන ආගමක් අදහුවත් ආගමික පරිසරයක් තුළ. එතකොට එයා මිනිස්සුන්ව නොමග යවන්නට තියෙන කරුණු කාරණා මේ පොතේ අන්තර්ගත කරන්නේ නැහැ. නමුත් කෘතිම බුද්ධිය තුළ අපිට දැනුමට වැඩිය ඒ ජනප්‍රියතාවය තුළ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ ඔස්සේ මිනිස්සෙකුව නොමග යවන්නට. දැන් උදාහරණයක් කියනවා නම් එහෙම මාව කෙනෙක් මරන්න එනවා නම් එතකොට මම මොකද කරන්න කියලා මං කෘතිම බුද්ධියෙන් අහනවා. එතකොට කෘතිම බුද්ධිය සමහරවිට කියන්න පුළුවන් ඔයාට බේරෙන්න බැරි නම් ඒ පුද්ගලයාව මරන්න, මැරුවොත් තමයි ඔයා බේරෙන්නේ. එතකොට මෙවැනි දේ සදාචාරාත්මක නෑ. නමුත් කෘතිම බුද්ධිය තුළින් අපිට ඒ දේවල් කියන්නට පුළුවන්. මම මේ උදාහරණයක් ගත්තා. එතකොට අන්න එතන තියෙනවා මහා විශාල අනතුරක් තියෙනවා කෘතිම බුද්ධිය පාවිච්චි කිරීම තුළ.
බොහොමත්ම ස්තුතියි පියතුමනි. සන්නිවේදනය තුළින් සුභාස්න ලෝකෙට ගෙන යන්නේ කොහොමද කියලා උන්වහන්සේ අපට කිව්වා. ඒ ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ සහ අගරදුරු පදිවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන්, ඉතින් දයාබර හිතුතුනි මේ නිමාව දකින්නේ සිනගෝගේ දම් සභා මණ්ඩපයයි. අද වැඩසටහන් නිෂ්පාදනය කර ඔබට ගෙනා මා ශාන්ත සිරිපතිරණ. ඔබට සුදායි දවසක්. ජේසු පිහිටයි.